Orek, please. Katana Korea was in Lipirekanji Pirigan Nima, Sri Lanka Pajatantik Samajaji Jan Raji, Andukum Vivastave, Kasipara Satara Hire, Vivata Pakaraba. Did that the Hatun Dollars in the Vigana Pitway Watavi, Tivani Kandi, Ecolosin Nicolas? Did that Dasia, Mudalbars in the Vigana Pitwatavi, Navani Kandi, Dasia Nicolas? Did that the Hatun Dollars in the Vigana Pitwagi Watavi, Divini Kandi? We see Pasini Kodasa, Timini Kandi, Ecolosini Kodasa, Nomini Kandi, Dolaha, Dahatuna Dahatasa Palo Kotas. There are Dahatamudalbar Senta, Viganat Pitivaragi Watave, Divini Kandi, we see Tuna, we see Hatta Kotas, Timini Kandi, Dolosini Kodasa, Nomini Kandi, Dahai Kodasa, Dolos Kodasa, Visa Visamudalbar Senta, Viganat Pivatave, Atrani Kandi Kodasa, Mama Idipatkarim. Parliament, you got Sabanagatuma?
වාර්තා මුද්‍රණය කළ විටයි යෝජනා කරමු
දරපතන ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු කාන්තා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂක මහත්මිය සහ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා මාත්‍යතුමිය
ගරු කතානායකතුමනි එමෙතුමිය වෙනුවෙන් කසියපා අධිකාරියේ වෛද්‍ය ආඥා පන්ත 72 වන වගන්තිය සමග කියවීතු වගන්තිය අටත් අතිවිශේෂ 2155 ස්ට්‍රෝක් 515 දරන සම්පූර්ණ විස්තර කියවන්න අවශ්‍යවන්නේ නැහැ කියලා මම විශ්වාස
කරනවා. හොඳයි ඒක සර්.
ගැසට් විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය නම් 2019 දෙසැම්බර් 26 සහ ජනවාරි 26 2018 2005 පනස්පස්රෝ 54 එම නියෝග සෞඛ්‍ය මානව සුබසාධක සමාජ සයිබල පෙම්ද ආංශික අධීක්ෂණ වාර්තා වෙත යොමු කළ යුතුයි යෝජනා කරමින්
ගරුතරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා සහ උසස් අධ්‍යාපන තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමා
කතානායකතුමනි 2017 වර්ෂය සඳහා ජාතික පර්යේෂණ සභාවේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් වාර්තාව අධ්‍යාපන මාවන සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා
කරමින් මෙම මිසති ගරු රාජ්‍ය පරිපාලන සුජය කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමා
රකතනායකතුමනි රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව විසින් 2019/6 විශේෂ වෙන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 8 වැනි පාර්ලිමේන්තුවේ 3 වැනි සභාවාරයේ 3 වැනි වාර්තාවේ මධ්‍යම පළාත් පළාත් පාලන ආයතනවල 2017 වර්ෂය සඳහා කාර්ය සාධන සම්බන්ධ සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරමි එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි
ගරු කුඩා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමා සහ කර්මාන්ත සහ සැපයුම් කර්මණාකාර අමාත්‍යතුමා
කතානායකතුමනි 2013 2014 2015 වර්ෂ සඳහා තල් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තා ඉදිරිපත් කරමි එම වාර්තා නිෂ්පාදන සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි
බොම් සුති කාර්යක සභාව වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ වාර්තා වීම කාර්යක සභාවේ සභාපති ගරු සුබන්ජන මැතිතුමා විසින් පිළිගැන්වීම ගරු ඒ වෙනුවෙන් ගරු මහාචාර්ය අශෝමාරසිංහ මැතිතුමා පිළිගන්වනු ඇත
ගරු කතානායකතුමනි රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ තියමු කරන ලද ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම් පත ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනත් කෙටුම් පත වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු සංශෝධන පනත් කෙටුම් පත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ ඇති යෝජනා සම්මතයේ සහ වාර්ෂික ඇස්තමේන්තු පිළිබඳ හඳුන්වා දීමේ සටහනේ දක්වා ඇති ජාතික අයවැය දෙපාර්තමේන්තු යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සපයා ඇති අතිරේක ප්‍රතිපාදන පිළිබඳ සටහන සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරනවා
ගරු සෞඛ්‍ය මානව සුබසාධනයේ සමාජ සබරගම් පිළිම දාසික අධීක්ෂණ කාර්ය කාර්ක සභාවේ වාර්තාවෙන් කාර්ක සභාවේ සභාපති ගරු මයිල්වර්ගම් චිකරාජා මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, සෞඛ්‍ය සහ මානව සුබසාධන සමාජ සමබලින් ගින්වීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සභාපති ගරු සභාපති හෙටියට සෞඛ්‍ය සහ මානව සුබසාධන සමාජ සමබල පිළිබඳව ආංශික අධීක්ෂක සභාව හෙටියට වෛද්‍ය වතු වෛද්‍ය ඒකක රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් වාර්තාව මේ සභාවට ඉදිරිපත් කරන ඒ වෙලේදීම ගරු සභා කතානායකතුමනි, මම විනාඩි කිහිපයක් ඉල්ලනවා මට ලබා දෙන්න පුළුවන්ද කෙටි පැහැදිලි කිරීමක් මේ ගැන කරන්න.
කෙටියෙන් පැහැදිලි කරන්න ගෞරවන්තුමා.
ගෞරව සභානායකර අවர்களே, இந்த நாட்டின் சனத்தொகையில் ஒரு மில்லியனுக்கு மேலான சனத்தொகையை கொண்டிருக்கக்கூடிய பெருந்தோட்ட சமூகம் சார்ந்து இந்த தேசிய சுகாதார முறைமை இல்லாமை கருத்தில் கொண்டு கடந்த பலகாலமாக பேசப்பட்டு வந்த போதும் கூட இவை அரசாங்கத்துக்கு உள்வாங்கப்படாமை காரணமாக அவற்றை நிர்வகிக்கும் அந்த பெருந்தோட்டங்களை நிர்வகிக்கும் பெருந்தோட்ட கம்பெனிகளே அந்த சுகாதார முறைமை பின்பற்றி வந்திருக்கின்றன. 2006 ஒரு அமைச்சரவை பத்திரத்தின் ஊடாக இந்த சுகாதாரத்துறையை அரசு சுகாதார முறைமைக்கு கொண்டு வருவதற்கான முயற்சிகள் மேற்கொள்ளப்பட்ட போதும் கூட அவை முழுமையாக சாத்தியமாகாது. 500 வைத்தியசாலைகள் இருக்கக்கூடிய நிலையிலே வெறும் 22 மாத்திரமே இப்போது அரசு சார்பாக இயங்கி வருகிறது. அந்த வகையில் 2016 முதல் இந்த பாராளுமன்றத்தில் பிரவேசித்த நாள் முதல் எனது ஒரு கனவாக இதனை முன்னெடுத்து ஒரு உபகுழு அங்கத்தவனாக இருந்து பல்வேறு கலந்துரையாடல்களை மேற்கொண்டு இந்த சுகாதாரத்துறையுடன் தொடர்புடைய சுகாதார அமைச்சு, நிதியமைச்சு, காணி அமைச்சு, பெருந்தோட்ட அமைச்சு மற்றும் மலைநாட்டு புதிய கிராமங்கள் அமைச்சு, உள்நாட்டு மாகாண சபைகள் அமைச்சு போன்ற அமைச்சு அதிகாரிகளையும் அழைத்து ஒரு நீண்ட ஒரு அறிக்கையை நாங்கள் இந்த குழுவின் ஊடாக தயார் செய்திருக்கிறோம். அந்த வகையில் இந்த ஒவ்வொரு துறை சார்ந்தவர்களும் இந்த சுகாதாரத்துறையை அரசு துறைக்கு எடுப்பதற்கு, தோட்ட சுகாதார முறையை அரசாங்கத்துக்கு ஏற்றுக்கொள்வதற்கு எந்தவித தயக்கமும் இல்லை, தடையும் இல்லை என்பதை கையொப்பமிட்டு உறுதி செய்திருக்கின்றார்கள். என்னுடைய பாராளுமன்றத்தின் முதலாவது காலப்பகுதியில் நிறைவு செய்கின்ற இந்த காலப்பகுதியிலே இப்படியான ஒரு அறிக்கையை தயாரித்து அரசாங்கத்துக்கு சமர்ப்பிப்பதன் மூலமாக அரசாங்கத்திடம் நாங்கள் வினயமாக கேட்டுக்கொள்கிறோம். எல்லா தடைகளும் நீக்கப்பட்டு இந்த குழுவின் அறிக்கை தயாரிக்கப்பட்டிருக்கிறது. எனவே அரசாங்கம் பொறுப்பேற்று தோட்ட சுகாதார முறைமையை தேசிய சுகாதார முறைமைக்குள் உள்வாங்கிக் கொள்வதன் ஊடாக இந்த நாட்டின் உழைப்பாளர் சமூகத்திற்கு ஒரு நியாயத்தை பெற்றுக் கொடுக்க வேண்டிய கடப்பாடு இருக்கிறது. இந்த குழுவின் தலைவர் என்கின்ற வகையிலே என்னோடு ஒத்துழைத்த அனைத்து அமைச்சுகளின் அதிகாரிகளுக்கும் பாராளுமன்றத்தின் உத்தியோகத்தருக்கும் சக பாராளுமன்ற உறுப்பினர்களுக்கும் இந்த சந்தர்ப்பத்தில் நன்றி தெரிவித்து என்னுடைய மிக முக்கியமான பொறுப்பை என்னுடைய பாராளுமன்ற வாழ்நாள் காலத்தில் செய்திருக்கிறேன் என்ற நிம்மதியுடனும் சந்தோஷத்துடனும் இந்த அறிக்கையை பாராளுமன்ற சமர்ப்பிக்கிறது. மகிழ்ச்சி அடைகிறேன். நன்றி, வணக்கம்.
ஓகே, தேங்க்யூ. நிஷ்பாதன சேவா பிம்லா சீக்ராஜிஸ்வர காரக சபாவே வார்த்தாவை காரக சபா சபாபதி கரு சுனி சஞ்சய பெரேரா மேத்துமாவை
பிரிகாரணி நிஷ்பாதனா சேவா பிடிமன்ற அதிஷன காரக சபாவை யமுக நிதாத்தாசிய நிதாத்தாத்த சஹா දෙදාට වර්ෂ සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධනක වාර්තාව, එවැගේම 2016 2017 වර්ෂ සඳහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, එවැගේම 2014 2015 සහ 2016 වර්ෂ සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2016 වර්ෂය සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශනය, 2014 වර්ෂය සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව, එවගේම 2016 2017 වර්ෂය සඳහා කහටගා ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් හි වාර්ෂික වාර්තාවද, 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම්, 2018 වර්ෂය සඳහා කර්මාන්ත වාණිජ කටයුතු දුක්කාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපාකාර සංවර්ධන වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2018 වර්ෂය සඳහා පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2013 2014 2014 15 වර්ෂ සඳහා මාන්තායි සෝල්ට් ලිමිටඩ් වාර්ෂික වාර්තාව හා ගිණුම් සම්බන්ධ වූ ඒකීකාරක සභාවේ වාර්තාව සහ නිෂ්පාදන හා සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙත සකස් කරන ලද පුල්මුඩේ මුහුදී ගිරී සුන්බුන්නු එම්බි කෝඩියලටි නෞකාවේ නැවගත කර තිබූ ඉල්මනයිට් තොගේ හිමිකාරත්වය සම්බන්ධ වූ අර්බුදය සම්බන්ධයෙන් වූ වාර්තාව මම ඉදිරිපත් කරමි.
හොඳයි, මම සුචී. ජාතික ආරක්ෂා පිළිබඳ අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාවේ මේ කාර්ක සභාවේ සභාපති ගරු මණික් ජයතිලක මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව විසින් සකස් කරන ලද ජාතින් හා ආගම් අතර මිත්‍රත්වය වර්ධනය කරමින් නව ත්‍රස්තවාදය හා නව
ත්‍රස්තවාදය හා අන්තවාදය මුළුන් විපුටා දැමීමට අවශ්‍ය වන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ නීති රීති සම්පාදනය හා ක්‍රියාත්මක කරවීමේ යෝජනාවලිය මම ඉදිරිපත් කරන්න කැමති. ගරු කථානායකතුමනි, මේ සම්බන්ධයෙන් මට යම්කිසි බොහොම සංක්ෂිප්ත අදහසක් ඔබතුමාට ඉදිරිපත් මේ ගරු සභාව වෙත ඉදිරිපත් කරන්න මට කාල වේලා විනාඩි 3ක 4ක් කාලයක් ලබා ගන්න පුළුවන්ද?
පුළුවන් ගරු සභාපතිතුමා.
ගරු කථානායකතුමනි, පාස්කු ඉරිදින ප්‍රහාරය නැතහොත් 4:21 ප්‍රහාරය ලෙස අප රට තුලත් ජාත්‍යන්තර වශයෙන්ුත් ප්‍රසිද්ධියට පත් වූ ඒ මානව ඛේදවාචකයේ ප්‍රතිඵලයක් ලෙස මේ ගරු පාර්ලිමේන්තුව නියෝජනය කරන ගරු මන්ත්‍රීවරුන් පිරිසකගේ අත්සරින් යුතුව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව වෙත 2019 මැයි 14 වන දින මූලික යෝජනාවලියක් බාර දෙන ලදී. විශේෂයෙන්ම එම යෝජනාවලියේ අන්තර්ගතය මගින් අවධාරණය කර තිබුණේ පාස්කු ඉරිදින ප්‍රහාරයේ සිදු වූ ආකාරයත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් රටෙහි ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන්ම උවදුරේ හෙළමින් රට හමුවේ ගොඩනැගුණු ප්‍රශ්නකාරී සහ වියවුල් සහගත තත්ත්වයට පිළියම් ලෙස එතෙක් ක්‍රියාත්මක වූ මූලික නීති පද්ධතියෙහි යම් සංශෝධන සහ වෙනස්කම් සිදුවිය යුතු ආකාරය පිළිබඳවයි. මම විශේෂයෙන්ම මේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව වෙත ඒ යෝජනාවලිය ඉදිරිපත් කරපු ගරු මන්ත්‍රීතුමන්ලටත්, අපේ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ සාමාජික ගරු මන්ත්‍රීතුමන්ලටත්, විශේෂයෙන්ම ඔබතුමාටත් විශේෂ ස්තුතියක් පළ කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. මේ ක්‍රියාවලිය මං හිතන්නේ බොහොම සංවේදී සහ ටික බැරෑරුම් කාර්යයක් බවට පත් වුණා අපේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව ඉදිරියේ. ඒ අවස්ථාවේදී සමහර අවස්ථාවලදී ඔබතුමා ඍජුව මැදිහත් වෙලා අපිට ඒ අවශ්‍ය සහයෝගය අපේ කමිටුව වෙත ලබා දුන්නා. මේ කමිටු වාර්තාව මේ ආකාරයෙන් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ඒ නිසා ඔබතුමාටත් විශේෂ ස්තුතියක් මේ වෙලාවේ පළ කරනවා. ඒ වගේම පසුගිය 4:21 ප්‍රහාරයේ සැලසුම් කර තිබුණු ආකාරය විමර්ශනාත්මකව බලන කල පෙනී යන ප්‍රධාන කරුණු කිහිපයකි. පළමුව, එම ප්‍රහාරය මගින් රටේ ජාතික ආරක්ෂාව ප්‍රශ්න කරනු ලැබීය. තවදුරටත් එමගින් රටේ ජාතික ආරක්ෂාව උදරයේ හෙළු ප්‍රමාණය දෙස බලන විට ජනතාව තුළ ගොඩනැගුණු අනාරක්ෂිත බව පිළිබඳව හැඟීම සහ ව්‍යාකූල මානසිකත්වයේ බලාපොරොත්තු විය හැකි වූ තත්වයකි. රටක ජාතික ආරක්ෂාව අන් සියලු ප්‍රමුඛතාවන්ට ඉහළින් පවතින බව එම සිදුවීම යළිත් අප හමුවේ තහවුරු කළේය. ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා අප රට දශක 3ක් පුරා සටන් වැදී ඉන් විශිෂ්ට ජයක් ලබා තිබුණද පාස්කු ප්‍රහාරය අප එතෙක් මුහුණ දී තිබූ සාම්ප්‍රදායික ත්‍රස්තවාදයට වඩා වෙනස් ස්වභාවයක් ගත්තකි. ඒ අනුව කමිටුව විසින් එහි පළමු කමිටු රැස්වීමේදී යෝජනා කරන ලද්දේ මෙම කමිටුව තුළ මින් ඉදිරියට මුස්ලිම් ත්‍රස්තවාදය හෝ ඉස්ලාම් ත්‍රස්තවාදය වැනි පද භාවිතයේ නුසුදුසු බවත්, ඒ වෙනුවට පාස්කු ප්‍රහාරය යනු ශ්‍රී ලංකාවට එල්ල වූ නව ත්‍රස්තවාදයේ පදනම් කරගත් ප්‍රහාරයක් බවත්ය. ත්‍රස්තවාදය පිළිබඳව අධ්‍යයනය කරන විද්වතුන් වර්ෂ 1990 දශකයේ මුල් භාගයේ සිට ලෝකයේ ගොඩනැගුණු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වර්ගීකරණය කිරීමේදී නව ත්‍රස්තවාදය යන යෙදුම් භාවිතයට ගෙන තිබේ. විශේෂයෙන්ම එම දශකය තුළ ලොව පුරා ප්‍රචලිත වූ බොහෝ ත්‍රස්ත ක්‍රියාවන්ට වගකියුතු වන්නේ අවිගත් මරාගෙන මැරෙන ත්‍රස්තවාදී අන්තවාදී මුස්ලිම් ත්‍රස්ත සංවිධාන වන බවද නොරහසකි. කෙසේ වෙතත් මෙහිදී අප කමිටුවේ අවධානයට ලක් වූයේ පාස්කු ප්‍රහාර සිද්ධියෙන් පසුව එතෙක් සිංහල දෙමළ සහ යන ජන සමාජ සමග ශතවර්ෂ කිහිපයක් සමගියෙන් සහ සාජීවනයෙන් වෙසෙන සාමාන්‍ය මුස්ලිම් වැසියන්ගේ සිත් රිදුම් දෙන ආකාරයට මුස්ලිම් ත්‍රස්තවාදය, ඉස්ලාම් ත්‍රස්තවාදය වැනි පද සමාජය තුළ ස්ථාපිත වීම අවම කර ගැනීමයි. සැබවින්ම එවැනි යෙදුම් භාවිතයට පැමිණීම යනු අපට ජාතියක් ලෙස අවශ්‍යම වාර්ගික සංහිඳියාවත් ආගමික සහජීවනයටත් බාධාවකි. කරුණු සුපරීක්ෂාව සොයා බැලූ අප කමිටුවට පෙනී ගිය ආකාරයට රටේ බහුතර ජනතාව අතර එකිනෙකා කෙරෙහි සැකේතු තුඩුදන ආකාරයේ මුස්ලිම් ජන සමාජයේ සුවිශේෂී වූ බොහෝ අනපනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන තිබුණේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස මිස මුස්ලිම් සමාජයේ පුළුල් වූ සංවාදයක ප්‍රබල අවශ්‍යතාවක හෝ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස නොවේ. වර්තමානයේ වන විටත් පාස්කු ප්‍රහාරය වැනි නවමාදිලියේ ත්‍රස්තවාදයට මුහුණ දුන් ලෝකයේ රටවල් ගණනාවක්ම හඳුනාගත හැකිය. එමෙන්ම තවත් බොහෝ රටවල් එල්ල විය හැකි නව ත්‍රස්තවාදී ප්‍රහාරයකට පූර්ව සූදානමකින් සිටී. වර්ෂ 1990 දශකයෙන් මෙපිට ඇරඹි නව ත්‍රස්තවාදය සහ ඊට පෙර සිට පැවති ත්‍රස්තවාදය අතර පැහැදිලි වෙනස්කම් ගණනාවක්ම හඳුනාගත හැකිය. සාරාංශයක් ලෙස දක්වතොත් නව ත්‍රස්තවාදයේ දේශ සීමා නැත. දේශපාලන දෘෂ්ටියක් විසින් මෙහෙවීමක්ද නැත. පැහැදිලි සංවිධානාත්මක ව්‍යූහයක් හෝ නායකත්වයක්ද නොතිබිය හැකිය. රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සාකච්ඡා මේසේදී විසඳා ගැනීමට තරම් පැහැදිලි දුක්ගැනවිලි හෝ ඉල්ලීම්ද නැත. එහෙත් ආගමික මූතුවක් මත සිය ජීවිතය පවා නසා ගැනීමට තරම් අභිප්‍රේරණය වූ තනි පුද්ගලයන් හා කුඩා කණ්ඩායම් වශයෙන් ක්‍රියාත්මක වන පිරිස් මේ තුළ හඳුනාගත හැක. අප ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව පසුගිය මාස කිහිපය පුරා අඛණ්ඩව කටයුතු කිරීමෙන් අනතුරු නව නීති හඳුන්වා දීම සහ පවත්න ඇතැම් නීතිවලට සංශෝධන සිදු කිරීම පිළිබඳ යෝජනා කෙටුම්පත් ඉදිරිපත් කරන මෙම අවස්ථාවේදී ඉහත නව ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ලෝකයේ විවිධ රටවල් ගෙන ඇති නව පියවර නීති හා අනපනත් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇති බව සඳහන් කළ යුතුය. කෙසේ වෙතත් ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව මෙම යෝජනා මාලාව මෙම උත්තරීතර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයටත් පෙර සිටම රටේ ප්‍රධාන ජනවර්ග තුන අතර සමගිය සහජීවනය සහ සංහිඳියාව විටින් විට බිඳවැනීමට බිඳ දැමු සියලු සංසිද්ධීන්ගේ මූල බීජ පිළිබඳවද පුළුල් අවධානයක් යොමු කරමිනි. එහිදී විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව නැමැති මූලික සාධකයේ සිට 1990 දශකයේ අගභාගයේ සිට රට තුල ගොඩනැගුණු ආගමික සහජීවනයේ බඳ සහජීවනයට බාධා එල්ල කරමින් එතෙක් පැවති ආගමික සංස්ථාවට අනුගත නොවු යාඥා මධ්‍යස්ථාන තහනම් කිරීමේ ඉඳන් ගරු කතානායකතුමනි, මද්‍රසා පාසල් දක්වා පරාසයක අපි මේ කමිටු වාර්තාවෙන් සාකච්ඡා කරලා තියෙනවා. අප ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව පසුගිය මාස කීපය පුරා අඛණ්ඩව කටයුතු කිරීමෙන් අනතුරුව නවනීති සම්පාදනය හා පවතින ඇතැම් නීතිවලට සංශෝධන සිදු කිරීම පිළිබඳ යෝජනා කෙටුම්පත් ගරු කතානායකතුමනි මම මේ කොටස කියුවා. විශේෂයෙන්ම අවසන් වශයෙන් යලි අවධාරණය කළ යුත්තේ ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවට පැවරුණු මෙම ජාතික වගකීම හැකි පමණ සම්පූර්ණ කරමින් ඉදිරිපත් කරන මෙම යෝජනා සහිත වාර්තාවේ මුක්ත අර්ථය වන්නේ 21 වන සියවසෙහි තෙවන දශකය තුළ අප රටේ ශ්‍රී ලංකාව නූතන සංවර්ධිත රාජ්‍යයක් ලෙස නැගී සිටීමට නම් එහි මූලික පදනම විය යුත්තේ රට තුළ ජීවත් වන සියලු පුරවැසියන්ගේ අභිලාෂයන් සපිරෙන පරිදි රටේ ජාතික ආරක්ෂාව පළමුව තහවුරු කිරීමත් සිංහල දෙමළ හා මුස්ලිම් ඇතුළු සියලු ජනවර්ග එක්කල නූතන ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගීමයි. එහිදී 4:21 ප්‍රහාරයේ අඳුරු මතකයන් අතර නීරස අත්දැකීම් ගණනාවකට මුහුණ දුන් මුස්ලිම් ජනතාවගේ සිත් සතන් තුළ අතීතයේ සිට පැවති අන්තර් ආගමික සහ අන්තර් වාර්ගික ආකල්ප සමුදාය යළි ගොඩනැගීමයි. නැතහොත් ශ්‍රී ලාංකීය සමාජයට අනුගත වූ සංස්කෘතික සભ્યත්වය සහ දේශීය හරපද්ධතියේ මුල් කොටගත් ශ්‍රී ලාංකිකත්වය යනු තම පළමු අනන්‍යතාවය ලෙස සලකන ශ්‍රී ලාංකීය සිංහල ශ්‍රී ලාංකීය දෙමළ සහ ශ්‍රී ලාංකීය මුස්ලිම් යනුවෙන් සිතන පතන ජනතාවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය පසුබිම සම්පාදනය කිරීමයි. තොරතුරු තාක්ෂණයේ දියුණුව මගින් සමාජ ප්‍රගමනය සඳහා සුවිසල් මෙහෙයක් ඉටු කරන ලබන කරන බව යථාර්ථයක් වුවද එම නව තාක්ෂණය අන්තවාදයේ සහ නව ත්‍රස්තවාදයේ ව්‍යාප්තිය සඳහා අවභාවිතා කරන ප්‍රධාන ක්‍රියාවලියක් බවද කමිටුවේ අවධානයට ලක්විය. දේශ සීමා අතික්‍රමණය කිරීමට එම තාක්ෂණයට ඇති හැකියාව විශේෂයෙන්ම ජාතික නීති රීත රාමුවෙන් ඔබෙහි සිටේ ජාතික රාජ්‍යයන්හි ක්‍රියාකාරීත්වයට බලපෑම් කිරීමට ඊට ඇති හැකියාව පිළිබඳව කමිටුවේ අවධානය යොමු විය. ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව විසින් ඉදිරිපත් කරන ලබන මෙම වාර්තාව ශ්‍රේෂ්ඨ කීපයක් ආවරණය කරයි. එහිදී ජාතික ආරක්ෂාවට අදාළ අනපනත් සහ ප්‍රතිපත්තිමය සංශෝධන නීති පද්ධතිය තුළ සිදුවිය යුතු වෙනස්කම් විවිධ විෂයන් බහරව ක්‍රියා කරන අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සිවිල් සංවිධාන පුරවැසියන් ආදී සමාජයේ විවිධ ස්තරයන් මගින් ක්‍රියාවට නැංවිය යුතු කාර්යභාරයන් සහ වගකීම් යෝජනා මාලාවක්ද මීට ඇතුළත් තිබේ. එමෙන්ම රාජ්‍ය ආරක්ෂාව, මහජන ආරක්ෂාව, ජනමාධ්‍ය, විදුලි සංදේශ, අධ්‍යාපනය, ආගමික සහ සමාජ සංස්ථාවන්හි පවතින විවිධ භාවිතාවන් ආවරණය කෙරෙන පරිදි නිර්දේශ ඉදිරිපත් කර තිබේ. මෙම වාර්තාවෙහි ජාතික ආරක්ෂණයේ ව්‍යූහයන් ශක්තිමත් කිරීම, අන්තවාදයේ පැතිරයාම ගරු කතානායකතුමනි අවසන් වෙනවා. වැළැක්වීම ත්‍රස්තවාදයට අනුබල දෙන මූල්‍ය සම්පාදනයේ මැඩලීම අවදානම් තත්වයන්ට ක්ෂණිකව ප්‍රතිචාර දක්වීමේ හැකියාව වර්ධනය කිරීම, ආවේක්ෂණ ශක්්‍යතා වර්ධනය, අවදානම් පුරෝකථනය සහ මර්ධනය කිරීම, පිණිස සංනිවේදන තාක්ෂණය සහ දත්ත විද්‍යාත්මක ශක්තිය වර්ධනය, ජාතික සහ ජාත්‍යන්තර නව ත්‍රස්තවාදී අභියෝග පිළිබඳව ඇති අධ්‍යයනයන්, අත්දැකීම් සහ දැනුම වර්ධනය, අන්තවාදයට ආධාරක විය හැකි ආයතනික සහ පුද්ගල අභියෝග මර්ධනය සමග අන්තර්වාගික සහ අන්තර් සාමික අනවබෝධය යන සැක දුරු කිරීම ඉලක්ක කරගත් වැඩසටහනක් ආදී සර්ව ප්‍රවේශයන් යටතේ නිර්දේශ ඉදිරිපත් කර තියෙනවා. ඒ අනුව ගරු කතානායකතුමනි අවසන් වශයෙන් අපේ මේ කමිටු වාර්තාව තුළ විශේෂයෙන්ම අපි අවධානය යොමු කරලා තියෙනවා අධ්‍යාපන ශාස්ත්‍රයේ විය යුතු වෙනස්කම්, විශේෂයෙන් මද්රසා පිළිබඳව රටේ විවිධ ආකාරයේ මතවාද තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි කමිටුව විශේෂ අවධානයක් යොමු කරලා නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි මුහුණු ආවරණ, බුර්කා පිළිබඳ ප්‍රශ්නය ආවා. නමුත් අපි බුර්කා කියන වචනේ පාවිච්චි කළා නෑ. මම අදහසක් හැටියට කිව්වේ ඒක ඒ අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි මුහුණු ආවරණ තහනම් කිරීම, ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය හා සම්බන්ධ මම හිතන්නේ අනපනත් ගණනාවක් පනත් ගණනාවක් කෙටුම්පත් අවස්ථාවේ තියෙනවා. ඒවා විය යුතු සංශෝධන පිළිබඳ අපි අවධානය යොමු කරලා තියෙනවා. ජාතික හා ජාත්‍යන්තර නව වර්ධනයන්ට අනුකූලව ආගමන හා විගමන නීතිය සංශෝධනය කිරීම, විද්‍යුත් මුද්‍රිත හා සමාජ මාධ්‍ය වල විය යුතු විකාශකම්, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පිළිබඳ තියෙන ප්‍රශ්නේ මේ නවත්‍රස්තවාදයත් එක්ක බැඳිලා තියෙන අන්තවාදී මතවාදත් එක්ක, ඒ පිළිබඳව අපි නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. මුස්ලිම් විවාහ දික්කසාද නීතිය සංශෝධන විය යුතු ආකාරය ගැන අපි නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මුස්ලිම් සමාජයේ සිවිල් සමාජයේ දුර්වල වීම, වෙනත් අපේ දෙමළ සිංහල සමාජයට සාපේක්ෂව මුස්ලිම් සමාජයේ සිවිල් සමාජයේ ක්‍රියාකාරීත්වයේ දුර්වල බවක් තියෙනවා. මේ බොහෝ කරුණු පිටපස්සේ ඒ කාර්යයක් තියෙනවා. ඒ නිසා මුස්ලිම් සමාජයේ සිවිල් සමාජයේ බලගැන්වීම පිළිබඳව අපි නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. රාජ්‍ය නුවණ සංවිධාන ලේකම් කාර්යාලයේ බලගැන්වීම සහ නීතිගත කිරීම, වකුප්පන්නත සංශෝධනය කිරීමේ කාලීන අවශ්‍යතාව ගැන අපි කතා කරලා තියෙනවා. ඒ වගේම වාර්ගික හා ආගමික පදනමෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම පිළිබඳ ප්‍රශ්නය අපේ අවධානයට යොමු වෙලා තියෙනවා. නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ශ්‍රී ලංකා අනන්‍යතා අංකය සහිත උප්පැන්න සහතික නිකුත් කිරීම, ශ්‍රී ලංකේය පිළිබඳ ප්‍රශ්නය මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ කාලයක් පුරා ආශු මාරසිංහ මන්ත්‍රීතුමාගේ කමිටුවෙත් කතා කර අපි ඒ පිළිබඳ යම් කිසි මට්ටමකට නිර්දේශයක් ඉදිරිපත් කරලා තියෙනවා. සියලු ආගම් එක්කල සර්වාගමික කටයුතු අමාත්‍යංශයක් පිහිටුවීම, ඒ වගේම අන්තරාගමික සහජීවනයේ තහවුරු වන පරිදි ආගමික මධ්‍යස්ථාන හා දහම් පාසල් ඉදිකිරීම හා පවත්වා ගැනීම සමග හලාල් සහතිකකරණ ක්‍රියාවලිය පිළිබඳව අපි නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට නැවත වරක් ස්තුති වෙනවා. මේ සියලු නිර්දේශ අපි මම හිතන්නේ පාර්ලිමේන්තුව මගින් කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ නිර්දේශවල සාධනීය කරුණු සැලකිල්ලට අරගෙන රටේ මතුවලා තියෙන මේ තත්ත්වය ජනතාවගේ, විශේෂයෙන්ම ජනතාව විවිධ ආගමික සහ වාර්ගික කණ්ඩායම් අතර මතුවලා තියෙන අනවබෝධය සහ දුරවබෝධ තැන් මගහරවා ගැනීමට මේ ඉදිරිපත් කරන නිර්දේශ යම් කිසි පිටුවහලක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. බොහොමත් ස්තුතියි.
හොඳයි. බොහොම ස්තුතියි සභාපතිතුමා. මම හිතන්නේ පාර්ලිමේන්තු වෙනුවෙන් අපි අගය කරනවා මේ කමිටු වාර්තාව. මොකද මේ වෙනුවෙන් බක්ම මහන්සි වුණා. ඒ වගේම පාස්කු සිද්ධියෙන් පස්සේ මුස්ලිම් සිංහල ජනතාව අතර සමගිය තීකීමෙන් දා විශාල වැඩ කොටසක් ඉටු කළා. ඒ වගේම ඊට සහභාගී වෙච්ච ආගමික නායකයෝ, සිවිල් සමාජ කට්ටිය, කාන්තා පක්ෂයයි සියලු දෙනාත් ඔබගේ කමිටුව විසින් ඒ ක්‍රියාදාමයේ ඉතාම ඉහළින්ම වර්ණනා කරු බවත් මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. ඒ නිසා මේ වාර්තාව රජයේ අවධානයට යොමුයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගරු ඊළඟට අධ්‍යාපන නිසා මානව සම්පත් සංගමයේ පින්ව ආචාර්ය අධිෂ්ඨාන කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු මහාචාර්ය අසු මාල්සිංහ මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, අධ්‍යාපනයේ සහ මානව සම්පත් සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24 ආ වගන්ති යටතේ නියමයන් 2018 වර්ෂය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන කමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා වයඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිනු 2017 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ ගම්පහ වික්‍රමාරච්ච ආයුර්වේද ආයතනයේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව හා වාර්ෂික ගිණුම්, 2018 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂය සඳහා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ 39 වැනි වාර්ෂික වාර්තාව, 2017 සහ 2018 වර්ෂ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා, 2018 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්, 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව, 2016 වර්ෂය සඳහා තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් ඉංග්‍රීසි උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්, 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්, 2018 වර්ෂය සඳහා මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා පිළිබඳ උසස් අධ්‍යාපන සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ වාර්ෂික මුල්‍ය ප්‍රකාශන, 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්, 2018 වර්ෂය සඳහා වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2017 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තා සම්බන්ධව එකී කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරමි. ගරු කථානායකතුමනි, ඊට අමතරව ආංශික අධීක්ෂණ කාරක සභාවේ තව වාර්තාවක් තියෙනවා, මම ඒත් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා ගන්නවා. අධ්‍යාපනයේ සහ මානව සම්පත් සංවර්ධනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සකස් කරන ලද රාජ්‍ය විශ්වවිද්‍යාල හා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සඳහා කර්මාන්ත ශ්‍රේෂ්ඨය ඉලක්ක කරගත් පරිගණක විද්‍යා උපාධි පාඨමාලා හඳුන්වා දීමේ සම්බන්ධින් වූ වාර්තාව මම ඉදිරිපත් කරනවා. මේ පොඩි නිවැරදි කිරීමක් වෙන්න ඕන. රාජ්‍ය සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල කියලා තියෙනවා. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන නිවැරදි විය යුතුයි. ඒ වාර්තාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගරු කථානායකතුමනි, මෙම උපාධි පාඨමාලා හැටියට අපි අඳුනාගත්ත 2024 වන විට ලෝකයේ අවශ්‍ය පරිගණක විද්‍යාව සම්බන්ධයෙන් උපාධි පාඨමාලා, මේ සියලු උපාධි පාඨමාලා 4 අවුරුදු විශේෂවේදී විද්‍යාවේදී උපාධි පාඨමාලා, BS in Artificial Intelligence, BS in Data Science, BS in Cyber Security, BS in Internet of Things, BS in Software Engineering. ගරු කථානායකතුමනි, මෙම උපාධි පාඨමාලා හඳුන්වා දීමට අවශ්‍යතාවය උනේ අද ලෝකයේ අවශ්‍යතාවය අනුව විශේෂයෙන් IT සෙක්ටර් එකේ උපාධිධාරීන් ලංකාවට අවශ්‍ය වෙන 21,000ක් පමණ. නමුත් උපාධි පාඨමාලා සමස්ත රාජ්‍ය සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන සියල්ලගෙම බිහිවන්නේ රටට 12,000ක ඉතර ප්‍රමාණයක්. ඒ නිසා 9,000ක් ඉතර හිගයක් තියෙනවා සෑම අවුරුද්දකම. මේ ගැන අපි පර්යේෂණ කරා ගරු කථානායකතුමනි, අවුරුදු 2කට අධික කාලයක් ආචාර්ය මහාචාර්යවරු එකතු කරගෙන, ඊට අමතරව අපි සම්බන්ධ කරගත්ත ඉන්ඩස්ට්‍රි එක, ලංකාවේ IT ශාස්ත්‍රයේ ඉන්ඩස්ට්‍රි එකට සම්බන්ධ ආයතන හතරක් තියෙනවා. SLASCOM, ශ්‍රී ලංකා ඇසෝසියේෂන් ෆෝ සොෆ්ට්වෙයාර් ඇන්ඩ් සර්විසස් කම්පැනිස්, FITIS, ෆෙඩරේෂන් ඔෆ් ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි ඉන්ඩස්ට්‍රි ඉන් ශ්‍රී ලංකා, BCS, British Computer Society, CSSL, The Computer Society of Sri Lanka. මේ ආයතන හතර විශේෂයෙන් සහභාගී වුණා මොනවාද ඉන්ඩස්ට්‍රි එකට අවශ්‍ය උපාධි පාඨමාලා කියලා, විශේෂයෙන් ඉන්ඩස්ට්‍රි ඔරියන්ටඩ් කම්පියුටින් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් හැටියට. ඒ අනුව තමයි අපි මේ පාඨමාලා හතර අඳුනාගත්තේ. මේක අලුත් අත්හදා බැලීමක් ගරු කතානායකතුමනි. මොකද විශ්වවිද්‍යාල වලින් සමහර වෙලාවට ලෝකයේ අවශ්‍යතාවන අලුතෙන් උපාධිධාරීන් බිහි කිරීම විශේෂයෙන් විද්‍යාව ගණිතයේ හදාරණා විතරක් නෙමෙයි, අනෙකුත් කලා වාණිජ විෂයන් හදාරණායටත් IT ශාස්ත්‍රයට සම්බන්ධ වීමට හැකියාවක් තියෙනවද කියන අපි පර්යේෂණය කරා. ඒ අනුව තමයි මේ උපාධි පාඨමාලා 4-6 සමාවෙන් 6 හඳුන්වා දෙන්නේ. ඒ හඳුන්වා දෙන තුලින් අපි බලාපොරොත්තු වෙනවා රාජ්‍ය විශ්වවිද්‍යාලත් විශේෂයෙන් රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනත් මේම පාඨමාලා අඳුනාගෙන ඔවුන්ට හැකියාවක් ලැබෙයි අනාගතයේ ලෝකෙට ගැලපෙන. මම දැකා අලුත් ආණ්ඩුවෙත් අපේ ආණ්ඩුවෙත් සියලුම ආණ්ඩුවල තිබුණ එකක් තමයි නවීන තාක්ෂණයත් උපයෝගී කරගෙන අලුත් ලෝකයට ගැලපෙන උපායධාරීන් බිහි කිරීම, විශේෂයෙන් ශ්‍රී ලංකාව නව්‍යකරණයෙන් උසස් තාක්ෂණය මගින් ඉදිරියට යන ගමනේ විදේශීය සිසුන් සමග ශ්‍රී ලාංකික සිසුන්ට එක්ව කටයුතු කිරීමේ අවස්ථාව මේ හරහා උදා වෙනවා. නව අධ්‍යාපනික ක්‍රමවේදයන් සහ සංස්කෘතීන් සමග අනුගත නව ආකල්පමය සංවර්ධනයක් ලබා දැනට ලෝකයේ පවතින නව ප්‍රවණතා කෙරෙහි නැඹුරු වෙමින් නොසිතූ අභියෝගයන් ජය ගැනීමට ඇති හැකියාව පුළුල් කරනවා මේ උපාධි පාඨමාලා ඇතුළෙන්. මේ නිසා අපි විශ්වාස කරනවා විදේශීය විශ්වවිද්‍යාලවල දැනටමත් පැවැත්වෙන මේ උපාධි පාඨමාලා හා සමානවම සරලව අපේ විශ්වවිද්‍යාලවලටත් අපේ මේ පාඨමාලා අනුගත කරගෙන ඒ හරහා ඉතා ඉක්මනින් මේ පාඨමාලා ආරම්භ කරලා අපේක්ෂිත ප්‍රතිඵල කරා යන විදිහට උසස් පෙළ සමත් සෑම දරුවෙකුටම විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා දීමේ යෝජනාවලිය තියෙනවා. පසුගිය ආණ්ඩුවේ 3 මේ ආණ්ඩුවේ තියෙනවා. මේ උපාධි පාඨමාලා ආරම්භීම හරහා අපිට හැකියාවක් ලැබෙනවා වැඩි වැඩියෙන් විශේෂයෙන් තාක්ෂණයේ බද්ධ වෙච්ච උපායධාරීන් බිහි කරන්න. අපේ ගරු කතානායකතුමනි මේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා රාජ්‍ය විශ්වවිද්‍යාල හා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල රාජ්‍ය නොවන උපාධිකරණ ආයතන උසස් අධ්‍යාපන ආයතන ඒ සම්බන්ධයෙන් තියෙනවා උසස් අධ්‍යාපන ආයතන සංගමයේ ශ්‍රී ලංකා ඇසෝසියේෂන් ඔෆ් හයර් එඩියුකේෂන් ඉන්ස්ටිටියුට් ස්ලැන්සි මේ ආයතනත් එකතු වෙලා ඉන්ඩස්ට්‍රි එකත් එකතු වෙලා රාජ්‍ය විශ්වවිද්‍යාලත් එකතු වෙලා සියලු දෙනාම තරඟකාරී මට්ටමින් මේ උපාධි පාඨමාලා පිරිනැමිය යුතුයි. හැබැයි මේ සෑම උපාධි පාඨමාලාවක්ම මාස 6කට සැරයක් විශේෂයෙන් ඉන්ඩස්ට්‍රි එක ගිහිල්ලා තමන්ගේ ඉන්ඩස්ට්‍රි එකට ගැළපෙන ආකාරයේ උපාධි පිරිනමනවාද කියන එන්ඩෝස්මන්ට් එක. ඒ කියන්නේ ඒ සුදුසුකම් තියනවාද කියන දේ සොයා බලන ක්‍රමවේදයක් අපි යෝජනා කළා. මේක අලුත් අත්දැකීමක් වුණා. ඒ නිසා ආංශික අධීක්ෂණ කාර්යක සභාවේ ජයග්‍රහණයක් ඇහිඳ අපි දකිනවා මේ යෝජනාව. ඒ නිසා විශේෂයෙන් උසස් අධ්‍යාපන ඇමතිවරයාටත් අපි මතක් කරනවා මේ යෝජනා ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට අපි යොමු කරනවා. ඒ හරහා රටේ විශ්වවිද්‍යාල දරුවන්ට අලුතෙන් මේ අලුත් ලෝකේ පාඨමාලා විශේෂයෙන් කතානායකතුමනි 2023-24 වෙනකොට අපි හිතන්නේ නැති අලුත් උපාය මාර්ගික රැකියා බිහි වෙනවා. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගන්න තමයි මේ පරීක්ෂණය කරේ. ඒ නිසා ඔබතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ආංශික අධීක්ෂණ කාර්යක සභා ක්‍රමය හරහා මේ පාර්ලිමේන්තු 8 පාර්ලිමේන්තු හරහා ලැබුණු ඒ ක්‍රමවේදය තුළ අපිට සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පසුගිය පාර්ලිමේන්තුවල තිබුණාට වඩා වෙනත් විදිහේ ලෙජිස්ලේටර්ස්ලා හැටියට නැත්නම් ප්‍රතිපද සම්පාදකීන් හැටියට දායක වෙන්න අවස්ථාව ලැබීම ගැන ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ පාර්ලිමේන්තුවෙත් මේ විශේෂයෙන් ආංශික අධීක්ෂණ කාර්යක සභා ක්‍රමේ දිගටම පවත්වාගෙන යාවි කියන බලාපොරොත්තු ඇතුව මේ වර්තාව ඉදිරිපත් කරනවා.
නැයි බොහොම ස්තුතියි ගරු සභාපතිතුමා. පාර්ලිමේන්තු වෙනුවෙන් මමත් ස්තුති කරන්න කැමතියි. ඔය කමිටුනේ විශාල සේවාවක් උනායට සහභාගී වෙච්ච බොහෝ දෙනෙක්ගේ ක්‍රියාදාමයේ වන්දනා කළා. ඒ වගේම පුජ්‍යලික අංශත් හවුල් කිරීම ඉතාමත්ම වටිනාංගයක් වශයෙන් මකිනා මේ රට අලුත් මගකට ගෙනියන්න මේ යෝජනා ක්‍රියාත්මක කියලා මම විශ්වාස කරනවා. වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න කර බුද්ධික පතිරණ මැතිතුමා නේ නේ
මම අනුකර කතා නැතුමනි.
ගරු අභ්‍යන්තර වෙළඳ හා සුරක්ෂිතභාවයේ පාරිගු කැමැතිතුමාගේ අසීමෙන්ද
ඒකට සත්‍යයක් කල්ලෝන පිළිතුරු ලැබෙන්නේ නැත.
ගරු චමින්ද විජේසිරි මැතිතුමා මොකද සති දෙකක් කිල්ලවා ගරු මන්ත්‍රීතුමා ගරු චමින්ද විජේසිරි මැතිතුමා නේද? ගරු හේෂා විතානගේ මැතිතුමා? ගරු නලින් බණ්ඩාර ජයමහා මැතිතුමා? ගරු අග්‍ර මැතිතුමාගේ ඇසීමට
සති දෙකක් කල්ලිලා නගර කතා නේද?
ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා? ගරු විමල් රත්නායක මැතිතුමා? ගරු ආනන්ද අරුත්ගමගේ මැතිතුමා, ගරු උදේප්‍රභාත් ගමන්පිල මැතිතුමා, ගරු බුද්ධික පතිරණ මැතිතුමා, අභ්‍යන්තර බ්‍රජ මැතිතුමා ගැසීමට
කල් ගණී කියලා හිතන්න නැතුව අහනවා.
ඔබ හිතුවා වගේ මහත් කල්ලි.
ගරු චමින්ද විජේසිරි මැතිතුමා, ගරු හේෂා විචාරකගේ මැතිතුමා, ගරු නලින් බණ්ඩාර ජයමා මැතිතුමා
සති දෙකක් කල්ලෙන්න මේ බිංගිරිය ගැනමයි අහන්න ඔබතුමා. සති දෙකක්
ජාතුන ගරු වෛද්‍ය නරින්ද ජයිස මැතිතුමා
මහනවා, ගරු කතා නැගතුමා
මහවැලි ඇමතිතුමා ගැසීමට,
ගරු කථානායකතුමනි, වෛද්‍ය නලින් ජයදිස්ස මැතිතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු ආ එක ඔව් ආ දෙක රාජ්‍ය ආයතන ලයිස්තුවක් තියෙනවා, ලයිස්තුව කියවන්නද? රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය හිඟ මුදල 1,095,773යි. හිඟ මුදල පවතින කාලය 2003 ජනවාරි 4 ඉඳලා. දෙක නිවාස හා ඉදිකිරීම අමාත්‍යාංශය 836,185යි. 2004 මාර්තු මාසේ 30 ඉඳලා. තුන මහනගර සභා හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය 542,454,159යි. 2005 ජනවාරි මාසේ 31 ඉඳලා. ඊළඟ කම්කරුවා වෘත්තීය සමිති සම්බන්ධතා අමාත්‍යාංශය 720,225,152යි. 2005 පෙබරවාරි මාසේ 15 ඉඳලා. දීවරා ජල සම්පත් අමාත්‍යාංශය 75,690යි. 2013 ජනවාරි මාසේ 7 ඉඳලා. වරායා ගුවන් සේවා අමාත්‍යාංශය 616,234යි 2006 සිට. විදේශ කටයුතු අමාත්‍යාංශය 1,221,254,34යි. 2013 නොවැම්බර් 10 සිට 2014 අගෝස්තු 7 දක්වා. ජනාධිපති ලේකම් කාර්යාලය 2,398,099,165යි. 2014 12/31 සිට 2015 1/2 දක්වා. ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය 1,314,166,112යි. 2018 අගෝස්තු 15 අග්‍රාමාත්‍ය කාර්යාලය 541,478,191යි. 2018 12/20 සිට. තුන අදාළ හිඟ මුදල් ගුවන් හමුදා වෙත පියවන ලෙස අදාළ අමාත්‍යාංශ රාජ්‍ය ආයතන වෙත ලිඛිතව දන්වා ඇත. අදාළ හිඟ මුදල් පියවන ලෙස ඉල්ලා එම ආයතන වෙත නැවත සිහි කැඳවීම ලිපි යවා ඇත. මෙම හිඟ මුදල් පියවීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාවේ නිර්දේශ ප්‍රකාරව භාණ්ඩාගාරයේ නියුච්ච ලේකම්තුමා සහ අදාළ අමාත්‍යාංශ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමග හිඟ මුදල් පියවීම සම්බන්ධයෙන් ගුවන් හමුදා විසින් සාකච්ඡාවක් පවත්වා ඇත. සාකච්ඡාවේදී හිඟ මුදල් පියවීම සම්බන්ධයෙන් පවතින අපහසුතා පිළිබඳව අදාළ අමාත්‍යාංශ ආයතනවල නිලධාරීන් විසින් දන්වා ඇත. ඊ අපහසුතා පිළිබඳව ජාතික ආයවැය දෙපාර්තමේන්තුව මගින් රාජ්‍ය ගිණුම් කාර්ක සභාවේ උපදෙස් සඳහා යොමු කිරීමට ගුවන් හමුදා විසින් කටයුතු කර ඇත. ආ පැන නොනගී.
බොන්සුති පොයින්ට් ඔෆ් ඕඩර් කරන
මචෝ.
මේ සම්බන්ධයෙන්ද?
ඔව් මේ සම්බන්ධයෙන්. මම මේ ඉල්ලනවා ඔබ ගරු ඇමතිතුමාගෙන් නිවාස හා ඉදිකිරීම අමාත්‍යංශය ගැන කිව්වා මේ හිඟ මුදලක් තියෙනවයි කියලා. ඒ කොයි කාලවකවානුවද කියලා පොඩ්ඩක් හරියටම කියන්න. දැන් සමා වෙන්න මේ කියන්න.
2004 වාඩි වෙස්. 2004
අතරේ. ඒ ඒ අවුරුද්දේ.
ඔබතුමා නෙවෙන්නේ එතකොට.
මොකද්ද?
ඔබතුමා නෙවෙයි.
ඒක තමයි. මොකද මම පාවිච්චි කළේ නැහැ මේ මේ අමාත්‍යංශ මුදල් වලින් හෙලිකොප්ටර් පාවිච්චි කළේ නැහැ. ඒක
කොහොමද?
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ස්තුතිවන්ත වෙනවා ඇමතුමාට විස්තර සහිත උත්තරයක් ලබා දීම ගැන. තෝ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඒ ආයතනට සපයපු හෙලිකොප්ටර් වලට ගෙවන්න ඕන මුදලයි ඔබතුමා කිව්වේ 2003-04 කාලේ ඉඳන් සමහර ඒවා ගෙවන්න තිබෙනවා. දැන් මම හිතන්නේ මේ අමාත්‍යංශ කිව්වට ඒවා ගෙවන්න හැකියාවක් නැහැ කියලා. ඔබතුමාම දන්නවා ඔය ගත්තොත් විශාල මුදලකුත් නෙවෙයි සමහර අමාත්‍යංශ වලට. එනිසා දැන් දිගින් දිගටම මේවා අමාත්‍යංශ මට්ටමින් ගුවන් හමුදාවට නොගෙවා එකතු වීමෙන් ප්‍රශ්නයකුත් පැන නගිනවා. දැන් මම අහන්න කැමති මේ ඒ අමාත්‍යංශ ඔබතුමාලගේ ආණ්ඩුපක් සංවිධායකතුමාම ගිය සභාවාරේ කිව්වා වාහන ගෙන්නන්න මෙච්චර වියදම් කරා කියලා. ඒ ගෙන්නන්න ගිය මුදලින් ඉතාම සොච්චමත් දැම්මත් ගුවන් හමුදාවට මේක ලබා දෙන්න පුළුවන්කම තිබුණා. සම මම අහන්නේ මෙන්න මේ ගෙවන්න බෑම කියලා තියෙන අමාත්‍යංශ වලින් මේ අය කර ගැනීම සඳහා ඔබතුමාලා ගන්න පියවර මොකද්ද? එහෙම නැත්නම් මේවා කපලා දානවද? මේ හෙලිකොප්ටර් භාවිත කරපුවා මොකද්ද තියෙන සාකච්ඡාව?
මේ මුදල් ගෙවන්න තියෙන්නේ මේ ආයතන වලට මුදල් අමාත්‍යංශයම. ඒ නිසා මුදල් අමාත්‍යංශයට මේක යොමු කරලා ඒ සඳහා අවශ්‍ය පියවරක් ගන්නවා. මුදල් අමාත්‍යංශයම නෙමෙයි සල්ලි දෙන්නේ.
ඊළඟ මගේ දෙවන අතුරු ප්‍රශ්නය මේ ඔය ගුවන් හෙලිකොප්ටර් යානා භාවිත කිරීම වගේම තමයි. දැන් ඔබතුමා රාජ්‍ය අමාත්‍ය ධූරය දරන අමාත්‍යංශයේ ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් වාහන 8ක් මිලදී ගත්තාය කියලා පාර්ලිමේන්තුවට වාර්තා වුණා. පාස්කු ප්‍රහාරයෙන් සති දෙකක් යන්නටත් මත්තෙන් හිටපු ආරක්ෂක අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහත්මයා 183ක වොල්වෝ රථයක් මිලදී අරගෙන තියෙනවා ඩියුටි ෆ්‍රී. දැන් ආරක්ෂක අමාත්‍යවරයාට මිලදී ගත්ත මේ වාහනත් අර කලින් ඊයේ සඳහන් කරා වගේ අමාත්‍යවරු අය අමාත්‍යංශ වල නැද්ද? නැත්නම් ඒ අතුරුදහන් වෙලාද? මේවා ස්ථිර වශයෙන්ම තිබෙනවාද කියලා ඔබතුමාට කියන්න පුළුවන්ද? මොකද මම හිතනවා දැන් මේ වාහන පිළිබඳව මහත් ආందోళනයක් ඇති වෙච්ච නිසා වැඩිපුර වරන් තියෙන ආරක්ෂක අමාත්‍යවරයාට නිසා මුදල හැටියට රුපියල් 3,00,389ක් මේ වාහන ටික තියෙනවද කියලාවත් ඔබතුමාට පාර්ලිමේන්තුවට කියන්න පුළුවන්ද?
මම මේ ගැන සොයලා බලන්න මම බැලුවේ නැහැ. හිටපු ආරක්ෂක අමාත්‍ය හිටපු දැන් ආරක්ෂක ඇමතිවරයා එන්න හිටපු එක්කෙනා මේ ජනාධිපතිව ආරක්ෂක මන්ත්‍රවරයෙක් ඉන්නවා. ආරක්ෂක අමාත්‍යතුමා තමයි මම නියෝජනය කරන්නේ.
හරි හරි බොහොම සුති 14
600,000 කාගේ ආණ්ඩුවේ ගුණා සිටියනේ.
හරි 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 හොඳයි අපි යන්නේ
දරිච්චි
ගරු ආනන්ද අරුද්‍යමගේ මැත්තම ගරු උදේ ප්‍රභාත් ගමන් පිළ මැත්තම දෙවැනි වටය අංක 2 ගරු චමින්ද විජේසිරි මැත්තම ප්‍රශ්න ආනවාද? ගරු අධ්‍යාපන මැත්තම සභාගත කරනවද?
සභාගත කරනවා.
හොඳයි. 3 ගරු හේෂා විචානකගේ මැත්තම අග්‍රා මැත්තමගේ ඇසීමට සභානායකතුමා
3 කල් ගන්නවා සති දෙකක්.
හොඳයි. 5 ගරු වෛද්‍ය නලින්ද ජයසේ මැතිතුමා මහවැලි ඇමතිතුමාට
ආනවා ගරු කතානායකතුමනි
සභාගත කරනවා.
හොඳයි. විමල් ගරු බිමල් රත්නායක මැතිතුමා නැවත වරක් මහවැලි ඇමතිතුමාගෙන් හොඳයි. 7 ගරු ආනන්ද අලුගේ මැතිතුමා මහවැලි ඇමතිතුමාගෙන් 8 ගරු ප්‍රභාත් උදේ ප්‍රභාත් ගම්පිල මැතිතුමා අග්‍රා මැතිතුමාගෙන්
දෙකක් කල්ලිල්
වෙනවා. 9 ගරු බුද්ධික පතිරම ඇතතුමා සෝරි 10 ගරු චමින්ද විජේසිරි මැතිතුමා
සභාගත කරගම
9 නේද? හරි 11 ගරු ශේෂා විතානගේ මැතිතුමා
සභාගත කරගම
14 ගරු අරුජ්‍යම ආනන්ද අරුජ්‍යම මැතිතුමා ක්‍රීඩා මැතිතුමාගෙන්
සභාගත කරනවා කර
කතා. හොඳයි. 15 ගරු උදේ ප්‍රභාත් ගුවන්පිල මැතිතුමා විජේසක මැතිතුමාගෙන්
සභාගත කරනවා.
හොඳයි. බොහොම ස්තුතියි.
ඊළඟට පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 27 දෙකේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා.
ගරු කථානායකතුමනි, පසුගිය 7 වන සිකුරාදා දින රජය විසින් පාර්ලිමේන්තුවට වාර්තා කරන ලද අන්දමට 2020 වසරේ පළමු දවස් 15 ඇතුළත පමණක් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 142ක්, බරපතල ලිංගික අපරාධ අපයෝජන සිද්ධීන් 42ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 54ක් ශ්‍රී ලංකා පොලිසියට වාර්තා වී තිබෙනවා. එම පැමිණිලි අතරින් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 78ක, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 21ක සහ ළමා අපයෝජන සිද්ධීන් 34ක පමණක් පොලිස් පරීක්ෂණ පවත්වා අවසන් කොට තිබෙනවා. එසේම විමර්ශන කටයුතු අවසන් වූ සිද්ධීන් සම්බන්ධව ඉදිරිපත් කොට ඇති සංඛ්‍යාලේඛන පරීක්ෂා කිරීමේදී 2015 වසරට සාපේක්ෂව 2019 වසරේදී ස්ත්‍රී දූෂණ හා බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 17.7%ද, ළමා අපචාර සම්බන්ධ සිද්ධීන් 27.6%ද පහත වැටීමක් සිදු වී ඇති නමුත් 2020 වසරේ මුල් දින 15 තුල වාර්තා වී ඇති සිද්ධීන් සංඛ්‍යාව අනුව පෙනී යන්නේ මෙය බරපතල තත්ත්වයක් බවට වර්ධනය වෙමින් පවතින බවයි. මම මේ කරුණු කාරණා කේන්ද්‍ර කරගන්නේ ආරක්ෂක අංශ විසින්, පොලිසිය විසින් මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ලබා දුන්නු වාර්තාවක් පදනම් කරගෙනයි මම මේ කරුණු කාරණා විදා දක්වන්නේ. ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දෛනික ආරක්ෂක තත්ත්ව වාර්තා අනුව 2020.27 දින තුලදී පමණක්, ඒ දවසේ පමණක් ස්ත්‍රී දූෂණ හා අපචාර සිද්ධීන් 6ක් වාර්තා වෙලා තිබෙනවා. ලංකාදීප පුවත්පතේ වාර්තා වෙනවා තේ පඳුරු අතර බිලිඳු මලසිරුරු 2ක්. ඒ වගේම දිවයින පුවත්පතේ සඳහන් වෙනවා නිවසේ විදුලිය විසන්දි වූ වෙලාවේ අවුරුදු 6ක් වයස ඇති දැරියට අතවර කරලා. මම මේ කරුණු ටික සභාගත කරනවා, ඒ වගේම හැන්සාත් ගත කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය විසින් අද දින නිකුත් කොට ඇති ආරක්ෂක තත්ත්ව වාර්තා අනුව පසුගිය පැය 24ක කාලය තුල පමණක් ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර සිද්ධීන් 7ක් වාර්තා වෙලා තිබෙනවා. කාන්තාවන්ගේ මෙන්ම දැයේ අනාගතයේ බාහිර දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ජාතික වගකීමක් වශයෙන් සලකලා මෙම තත්ත්වය පාලනය කිරීම පිළිබඳව කඩිනම් අවධානය යොමුකොට අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට කටයුතු කිරීම රජයේ ප්‍රමුඛතම වගකීමක් හැටියට අපි දැඩි ලෙස විශ්වාස කරමු. එසේම මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් පොලිසිය ඇතුළු රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන පිළිබඳව මහජනතාවගේ ඇති විශ්වාසය බිඳවැටීමේ අවදානමක් මතුවිය හැකි කියන එකත් සඳහන් කරන්නට කැමැතියි. ඒ අනුව නිසි ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා මෙම තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි අපි යෝජනා කරමු. මෙම පසුබිම යටතේ ජාතික වැදගත්කමකින් යුත් කරුණක් වශයෙන් සලකා පහත කරුණු පිළිබඳව රජයෙන් නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙනවා. 1. මේ වන විට රටේ නීතියේ ආධිපත්‍යය බිඳවැටී ඇති බවත්, කාන්තාවන්ට හා දරුවන්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත් වීමේ අවස්ථාව අහිමි වී ගොත් ඇති බවත්, ඒ වර්තමාන රජයේ පරිපාලනයේ දුර්වලතාවයේ ප්‍රතිඵලයක් බවත් රජය පිළිගන්නේද? නොයසේ නම් මන්ද? 2. වැඩිවෙමින් පවතින කාන්තා හා ළමා අපචාර රැල්ල පාලනය කිරීමට රජය සතුව නිශ්චිත ජාතික වැඩපිළිවෙලක් තිබේද? එසේ තිබේ නම්
ඒ පිළිබඳව මෙම ගරු සභාවට දැනුවත් කරන්නට කටයුතු කරන්නේද? තුන, මෙම අපරාධ වැඩිවීමට හේතු වන සමාජ ආර්ථික කරුණු හා ඒවාට ලබා දිය හැකි විසඳුම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් අධ්‍යයනයක් රජය විසින් සිදුකොට තිබේද? තිබේ නම් ඒ සම්බන්ධව මෙම ගරු සභාව දැනුවත් කිරීමට කටයුතු කරන්නේද? හතර, රටේ නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධානතම ආයතනය වන පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට රජය විසින් බරපතල ලෙස දේශපාලනීකරණයට ලක්කොට තිබෙන බවත්, පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් අසාධාරණ අන්දමින් ස්ථාන මාරු කිරීමට හා විවිධ විනය පරීක්ෂණවලට භාජනය කිරීමට කටයුතු කොට ඇති බවත්, රටේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම එම අයුතු දේශපාලන බලපෑම්වල ප්‍රතිඵලයක් බවත් රජය විසින් පිළිගනු ලබන්නේද? නොයසේ නම් මේ මන්ද විශේෂයෙන්ම මම සඳහන් කරන්නට කැමති, පසුගිය දවසක මහේස්ත්‍රාත්වරයේ ප්‍රශ්න කරලත් තිබෙනවා විවිධ අවස්ථාවන් වලදී අවුරුදු පහක් විමර්ශනයේ සිදු කළ නිලධාරියා ඉවත් කරේ මොන හේතුවකට. මේ වගේ තවත් සඳහන් කරලා තිබෙනවා CID acted unusually කියලා. මේ පුවත්පත් වාර්තාවල සඳහන් වන්නේ මහේස්ත්‍රාත්වරයේ මේ පොලිසිය තුල සිදුවෙන විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව ඉතාමත්ම විවේචනාත්මකව අදහස් ප්‍රකාශ කරලා තිබෙනවා. පස්වෙනි ප්‍රශ්නය, ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර සිද්ධීන්ට වැරදිකරුවන් වන පුද්ගලින්ට ලබා දෙන දඬුවම් වැඩි කිරීම සඳහා පවතින නීති රීති සංශෝධනය කිරීමට රජයේ අදහස් කරන්නේ? ස්තුතියි.
ගරු ආරක්ෂක අමාත්‍යතුමා,
ගරු විපක්ෂ නායකතුමාගේ 27 පදතේ අසනු ලබන ප්‍රශ්නයට පිළිතුරු. '2015 to 2019 වසර දක්වා වූ දත්ත විශ්ලේෂණය කිරීමේදී පහත අපරාධවල පැහැදිලි අඩුවීමක් සිදු වී ඇති බව නිරීක්ෂණය වේ. ඒ කියන්නේ 2015, 2016, 2017, 2018, 2019 මම කියන්නේ නැහැ. කාන්තාවන්ට එරෙහි වාර්තා වූ ලිංගික අපරාධත් ඒ වගේමයි. 2015 318යි, 2019 188ක් වෙලා තියෙන ඊට උඩින් අවුරුද්දේ 2018 252යි. දෙක, දෙවැනි එක, කාන්තා ළමා අපචාර මැඩ පැවැත්වීම සඳහා පාර්ශ්වදන් ක්‍රියාමාර්ග ගෙන ඇත. ළමා කාන්තා අපරාධ නිවාරණය සඳහා ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන කොට්ටාස කාර්යාංශ 44 හා පොලිස් ස්ථාන ඒකක 498ක් සවිබල ගන්වා ඇති අතර ළමා හා කාන්තා අපරාධ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලත් දේශීය හා විදේශීය නිලධාරිනියන් අනුයුක්ත කර විමර්ශන කටයුතු සිදු කරන අතර ඉහත අපරාධ නිවාරණය කිරීමේ කටයුතුද සිදු කරනු ලබයි. එසේම ළමා කාන්තා අපරාධ විමර්ශනයේලා කටයුතු කරන රාජ්‍ය ආයතන බහුවිධ ප්‍රවේශයක් තුළ අපරාධ නිවාරණය සඳහා ඉලක්කගත කණ්ඩායම් පාසල්, සිසුන්, දෙමව්පියන්, රාජ්‍ය නිලධාරීන්, විවිධ සමාජ කණ්ඩායම් හඳුනා ගනිමින් දැනුවත් කිරීමේ කටයුතු සිදු කරන අතර අපරාධ නිවාරණය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේද සිදු කරනු ලබයි. තුන, මෙම අපරාධ විශ්ලේෂණය තුළින් අපරාධවලට හේතුවන කරුණු නිරීක්ෂණය කරන අතර ළමුන්නා කාන්තාවන් අපරාධවලට ගොදුරුවීම් වළක්වා ගැනීම සඳහා බහුවිධ ප්‍රවේශයක් තුළින් ක්‍රියාත්මක විය යුතු බව හඳුනාගෙන ඇති සමාජීය ආර්ථික කරුණු සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශ මට්ටමින් පත්කර ඇති රාජ්‍ය නිලධාරීන්, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්, වනිතා සංවර්ධන නිලධාරීන්, පරිවාස නිලධාරීන්, පූර්ව ළමාවිය සංවර්ධන නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මෙම විෂයන් සම්බන්ධ රාජකාරී කටයුතු සිදු කරන නිලධාරීන් වැනි ශ්‍රී ලංකා පොලිසිය හා සම්බන්ධීකරණය වෙමින් අවශ්‍ය කටයුතු සිදු කරයි. හතර, පිළි නොගනී පොලිස් නිලධාරීන්ගේ උසස් වීම හා ස්ථාන මාරුවීම් සම්බන්ධ විවිධ ක්‍රියාමාර්ග ගැනීම ස්වාධීන ආයතනයක් වන ජාතික පොලිස් කමිෂන් සභාව විසින් සිදු කරන අතර එකී කටයුතු සම්බන්ධයෙන් දේශපාලන බලපෑම් එල්ලවීමක් සිදු නොවේ. ජාතික පොලිස් කමිෂන් සභාවේ නිර්දේශය මත සකස් කර ඇති පොලිස්පති චක්‍රලේඛ දෙදස් පන්සේ හැත්තයි ලයිරක් දෙදස් දාසය අනුව වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා නිලධාරීන්ගේ ඉල්ලීම් අනුව අනුප්‍රාත්තික නිලධාරීන් අනුයුක්ත කිරීම මත සෑම වර්ෂයක් අවසානයේදම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම ස්ථාන මාරුවීම් ලබාදීම මගින් අතෘප්තියට පත්වන නිලධාරීන් හට ස්ථාන මාරුවීම් අභියාචනා සමාලෝචන මණ්ඩල අවස්ථා දෙකකදී පවත්වා එම නිලධාරීන්ගේ ඉල්ලීම් සම්බන්ධව සානුකම්පිකව සලකා බලා ස්ථාන මාරුවීම් අවලං කිරීමට දීර්ඝ කිරීමට හා වෙනස් කිරීමට කටයුතු කරනු ලබයි. තවද පොලිස් මූලස්ථානයේ පොලිස්පති සහන දිනයේදී හා ආරක්ෂක අමාත්‍යාංශයේ මහජන සහන දිනයේදී නිලධාරීන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු සිදු කරනු ලබයි. මේකෙදී දැන් එක ගිය මාසේ එකක් තිබුණා, දැන් මේ මාසේ 26 වෙනිදා තව පොලිස් නිලධාරීන්ට පුළුවන් වෙනවා ඇවිල්ලා එයාලගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. පොලිස් නිලධාරීන්ගේ විනය කටයුතු සම්බන්ධයෙන් පරම විනය බලධාරයා ලෙස ජාතික පොලිස් කමිෂන් සභාව කටයුතු කරන අතර දේශපාලන බෑමකට යටත්ව පොලිස්පතිරා අභි මතානුසාරී ලෙස විනය පරීක්ෂණ සිදු කළ නොහැකි. පහ, අන්තර්ජාලය මගින් කාන්තාවන්ට හා ළමයින්ට සිදුවන අපරාධ වැළැක්වීම සඳහා සයිබර් අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිණිස පොලිසිය බලගන්වමින් තාක්ෂණික සහාය හා පුහුණුව සැපීමට කටයුතු කරන අතර සයිබර් ආරක්ෂණ පනතක් හඳුන්වා දීමට කටයුතු කරමින් පවතී.
දුන්නු පිළිතුරේ පොඩි පැහැදිලි කර ගැනීමක් ගරු අමාත්‍යතුමා. පළවෙනි එක තමයි මේ ප්‍රශ්නෙදි මම ඇහුවේ 20/20 මේ අවුරුද්දේ පළවෙනි මාසය තුළ වර්ධනය ගැනත්, ඒ වගේම මේ පැහැදිලි මේ අවසාන ප්‍රශ්නෙදි අහලා තියෙන්නේ දැනට තියෙන දනුවම වැඩි කරනවා. එකෙන් දඩුවම මේට වැඩිය ශක්තිමත් කරනවා.
දැන් ඒකට තමයි
අන්න ඒ දේ ගැන පොඩ්ඩක් කියන්න කරුවත්තුමා. මේ මොකද 20/20 පළවෙනි මාසේ ජනවාරි මාසේ පැහැදිලි වර්ධනයක් සිදු වෙලා තිබෙනවා. ඒ වගේම දඬුවම් තව දුරටත් හදබල කරන්නට කටයුතු කරනවා. අන්න ඒකට පොඩ්ඩක් පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන්.
දැන් සාමාන්‍යයෙන් එක එක මාසවල වැඩි වෙනව අඩු වෙනව. දැන් නෑ ජනවාරි මාසේ වැඩි වුණේ මොනවද කියලා. සාමාන්‍යයෙන් අපරාධ අඩු කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. නමුත් සමහර වෙලාවට පුද්ගලයන්ගේ බීමත්කම නිසා අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා සමහර වෙලාවට මම දැකලා තියෙනවා අවුරුදු 14-17 ගැහණු දරුවන් පවා දූෂණය කරනවා. ඒ තමන්ගේ ආශාවන් ඉටු කර ගැනීම සඳහා ඒව සාමාන්‍යයෙන් සමාජයේ ඒව වැළැක්වීම සඳහා අපි දැනුවත් කරවීම සිදු කරගෙන යනවා. ඒක
මාවෙන්ද මම මේ පුන පුනාම මේ විවාදයකට යන්න හදනවා. කාගේ අභිලාෂයන්
ඉෂ්ට කරගන්නද
මම සම්බන්ධවන්නේ දඬුවම වැඩි කරන්නට කටයුතු කරනවද ළමා අපචාරවලට ස්ත්‍රී දූෂණ?
පැහැදිලිව දැන් මේ පනත් හදාගෙන යනවා දඬුවම වැඩි කිරීම සඳහා. ඒක අවශ්‍ය වෙනවා. මම හිතන්නේ දඬුවම වැඩි කිරීම තුළිනුත් ඔක පාලනය වෙන එකක් නෑ. නමුත් අපි ජනතාවට මේ පිළිබඳ අවබෝධය ලබා දීමත් සිදු විය යුතුයි.
සිරගත කරන කාලය එහෙම නැත්නම් දෙන දඬුවම වැඩි කරන්නට කටයුතු කරනව නැද්ද? ඒක බොහොම සරල ප්‍රශ්නයක් අහන්නේ.
වැඩි කළ යුතුයි.
මම යෝජනා කරනවා එසේ කරන්න කියලා.
ඔව්.
ගරු ඔබතුමාගේ.
සාමාන්‍යයෙන්
පාර්ලිමේන්තුවේ
අධ්‍යක්ෂකම ඇදගෙන උසාවියෙන් කඩ දඬුවම් දෙනවා නම් හුඟක් අපරාධේ කාලේ ඒ කොට්ටාෂය තුල අඩු වෙලා
තියෙනවා. නෑ. ගරු අමතුමනි, නීති සංශෝධනය කරලා ළමා අපචාරවලට ස්ත්‍රී දූෂිතයින්ට දෙන දඬුවම වැඩි කරන්නයි කියන එකයි මගේ යෝජනාව. ඒසේ කරනවද කියලා මං අහන්නේ.
කරනවා.
බොහොම ස්තුතියි. දිනවකවානුත් කාලවකවානුත් කාලසටහනකුත් සහිතව කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි.